අද මේ ලැබිලා තියෙන ප්‍රශ්න හුඟක් දුරට මේ වැඩි හරියක් මේ ලෞකික ප්‍රශ්නක් තියෙනවා. මීට ඉස්සෙල්ලා දැනුම් දීලා තියෙන එක්තරා පින්වතෙක් අපිට හැකි තරම් දුර මේ ලෞකික ප්‍රශ්න බොහෝකට විසඳා ගන්න පුළුවන් තැන් තියෙනවා. නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන ප්‍රධාන දේවල් වලත් මේ ස්ථානයේ වැඩිපුර දේශනා කරන්න ඉල්ලා සිටිනවා කියලා. ඒක තමයි වැඩිපුර අගය කළ යුත්තේ. එදා අපිට මේ ගෙවල් වල ප්‍රශ්නයි බේත් හේත් ප්‍රශ්නයි ආදී දේවල් දැන් ওই ටිකක් වැඩි වෙලා තියෙනවා. ඒවා එපා කියනවා නෙමෙයි, නමුත් වැඩි හරියක් අපි සාසනය ඇසුරු කරන්න ඕනේ නිවන් මඟ පාදා ගන්නට දී පිළිවන් තියෙන ගැටලු නිරාකරණය කර ගන්නට. ඒකට විශේෂයෙන් උත්සාහ කරන එක වටිනවා. අය බලමු කොයි එකකටත් මේ තියෙන ප්‍රශ්න වලින් හැකි තරම් දුරට අපිට අවශ්‍ය කරන ප්‍රශ්න විසඳා ගන්න බලාපොරොත්තු වෙමු. මේක ප්‍රශ්නය, දුතංග සමාදන් වීම යනු කුමක්ද කියලා මේ අහනවා. මහා කාශ්‍යප හාමුදුරුව රහත් භාවයට පත් වූ පසුවත් දුතංග සමාදන් වූවාද සසර දුකෙන් මිදීමට මෙයින් පිහිටවන අයුරුත් දුතංග යන වචනයේ නිරුක්තියත් පෙන්වා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. මේ දුතාංග සමාදන් වෙනවා කියන දුත ගුණ කියන වචනයක් තියෙනවා. යම්කිසි ආකාරයෙන් යහපත් වන්නා ගුණයක් තියෙනවා, ආර්ය මාර්ගයේ පූර්ණය කර ගැනීමේ විශාල අනුබලයක් දෙන. මොකද මේ සසරේදී පුරුදු වෙලා තියෙන්නේ බොහෝ කොට මේ ලෞකික දේවල් ගැනම කතා කරලා ඒවාම හොයලා බලලා මේ ආදිවාසීන් කටයුතු දෘත භාවයට පත් වෙනවා කියලා කියන්නේ යම්කිසි ආකාරයක දාහන්ත භාවයට පත් වෙනවා, දැමෙන් දමණය වෙනවා, හිත දමණය කරගන්න ඕනේ. සන්තෝ දන්තෝ, සාන්ත වෙන්න ඕනේ, දැමුණු පුද්ගලයෙක් වෙන්න ඕනේ. මෙන්න මේ දුත ගුණය කියන එක බොහොම වැදගත් වෙනවා. වැදගත් වෙන්න හේතුව මොකද, අපි දමණය වෙලා නෙමෙයි මේ සසර ගමනේ ඉන්නේ. දමණය වෙච්ච නැති ස්වභාවයකින් ඇස දමණය කරගෙන නැහැ. හැමලීම ආස්වාද හොයලා කරකෝන එකයි කරන්නේ. කන දමණය කරගෙන නැහැ. අවශ්‍ය දේ වෙන් කරලා ගැනීමට වෙන් කරලා නෙමෙයි තියෙන්නේ. රාග අදහස් වලට රාග හඬ අහන්න, ඒ වගේ වැඩක් නැති ඒවා අහන්නම යොමු කරලා. ඒ වගේම නාසයේ දමණය කරගෙන නැහැ. විවිධාකාර ආස්වාද ගන්ධයක් තියෙනවා නම් ඒ ගන්ධාග්‍රාණීන් ආස්වාද විඳීමට ඒවට ඔය නිදැල්ල ඇරලා තියෙන්නේ. දිව දමණය කරලා නැහැ. චව් චව් කකා කොච්චරරි හප හප රහ විඳින්නමයි පුරුදු කරලා තියෙන්නේ. කය දමණය කරලා නැහැ. කොච්චර හරි ආස්වාදයක් ආවම මත්දෙවි ඒක විඳින්නමයි පුරුදු කරලා තියෙන්නේ. හිතත් දමණය කරලා නැහැ. ඔය පංචකාමයේ මුල් කරගත්ත විවිධ ආස්වාද අතීත අනාගත වර්තමාන සුන් කාලයේහිම අරමුණු කරමින් ආස්වාද හොයා මානසික වන්නා වූ තෘප්තිය ලබන්නට මෙහෙවල පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේවා මේ දමණය කර ගැනීමට හේතු වෙන විශේෂ අංග තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ, අපිට හුඟා දුරට මේ වෙච්ච හුරු පුරුදු අත්හැරගන්න බැරි වෙනවා. ඒ හුරු පුරුදු නිසා මොකද වෙලා තියෙන්නේ, බොහෝ කොටම තමන්ට එපා වුණා පුරුද්ද අත්හරින්න බැරුව යනවා. අවශ්‍ය නැති වුණත් ඒ පුරුද්ද ගෙනියන්න හිතෙනවා. අපි පැරණි කතාවක් තියෙනවා, හොරකම් කරලා පුරුද්දු වෙච්ච එකට හත් දවසකට සැරයක් ලුණු පොල් කට් ඇඟිල්ල ගාලා හොරෙන් හරි ලෙව කන්න ඕනේ කියලා. හොරකම කරගන්න බැරි වුණොත් ඌට හරි අමාරුයි. වටපිට බලලා ගේ කවුරුවත් කාට හරි හොරෙන් ලුණු පොල් කට් ඇඟිල්ල ගාලා කටේ ගා ගන්නවලු. ඒ මේ කතාව කියන්නේ මොකද, හොරකම යම් කිසි දේවල් පුරුදු වුණාම අත්හැරගන්න බැරි හැටි. ඒකට මේ මනස හැමලියෙන් පෙළඹෙනවා. ඒක අසහනකාරී දෙයක් බවට පත් වෙනවා. ඒක යලි යලි නොකළොත් මෙන්න මේ වගේ ওই දුෂ්චරිත වැඩ, ඒ වගේම නොකටයුතුකම් පුරුදු කරගත්තාම අත්හරින්න හරි අමාරුයි. මේක හරි අතරමංග වේවා. ඇත්ත පිනිපිනි සත්‍යයේ පිනිපිනි සංවර වෙන්න බැරි වෙන්න හේතු වෙනවා. හරයක් නැති වැඩක් නැති දේවල් වලට මනස විසිරෙනවා. අවශ්‍ය කරන්නා වූ ධම්මගේ යථාබෝධියට බාධා පැමිණෙනවා. මෙන්න මේව අයින් කර ගැනීමට විවිධ උපක්‍රම තියෙනවා. ප්‍රඥාවෙන් විතරක් යමක් කරගන්න බැරි අවස්ථා තියෙනවා. ප්‍රඥාව පහළ කරගන්නටත් බාධා වෙන අවස්ථා තියෙනවා. මොකද හුරු පුරුදු අත්හරගන්න හරි අමාරුයි. සමහර මිනිස්සු ඉන්නවා මත්පැන්ට පුරුදු වුණාම, දුම් පානීයට පුරුදු වුණාම අත්හර ගැනීම හරි අමාරුයි. ඒකෙන් වෙන අවයට කොච්චර දන්නව බෑනේ. මෙච්චරේ දැනගතත් අත්හරගන්න මට නත් අත්හරගන්න තමයි ඕනේ. අන්න එහෙම ලිකු අසහනකාරීත්වයෙන් මනස පරාජය වෙනවා. ඊතරම් මේ පුරුදු කරගත්ත දේවල් අත්හරගන්න අමාරුයි. දැනගත්ත වළියට අත්හරගන්නත් බෑ. මෙන්න මේ වගේ අවස්ථාවලට ලොකු සහනයක් එනවා. ඔය සංකාරපත්‍ය විඥානං සංකාර නිරෝධා විඥා නිරෝධෝ කියන මේ සිද්ධාන්තයේ දකින්න ඕනේ. සංඛාර විග්‍රහ කරනකොට විග්‍රහයක් වෙනවා මෙන්න මෙහෙම දෙයක්. කාය සංචේතනා කාය සංඛාරා, වචී සංචේතනා වචී සංඛාරා, මනෝ සංචේතනා චිත්ත සංඛාරා ආදි වශයෙන් උත් විග්‍රහ කරනවා. පුඤ්ඤාපි සංඛාරා අපුඤ්ඤාපි සංඛාරා ආනංජාපි සංඛාරා අයං උච්චති අවිජ්ජාපත්‍ය සංඛාරා කියලා මේ සංඛාර විවිධ ක්‍රමයේ විග්‍රහ වෙනවා. මෙන්න මේ කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියනකොට මේ කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා අපි හැඩ ගහලා සකස් කරගෙන පුරුදු කරගෙන තියෙනවා තියෙනවා. පුරුද්ද අත්හරගන්න බැහැ කි ඔන්නෝවා. මේ පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනිඤ්ඤාපි සංඛාර කියලා මේ පින්පව් දෙකත් එක්කලා ඒ වගේම අරූපාවචර ලෝකවල උපදින්න හේතු වෙන්නා වූ මේ කුසල සංඛාර ආදී වන්නා වූ දේවලුත් මේ ආදී වශයෙන් විග්‍රහ වෙනවා මේ සංඛාර වලට. ඒ සංඛාර ඇසුරු කළොත් අපේ හිත ඊට අනුකූල නැඹුරු වෙනවා. නැඹුරු වෙලා ඒ හිතේ ඒක පළපදියා වෙනවා. ඒ අදහතර හිත ආරෝපණය වෙනවා. ඒලට අපිට ඉස්සෙල්ලා නොතිබුණු ආකාරයේ හිත වෙන හැඩයක් ගන්නවා. වෙන ස්වභාවයක් ගන්නවා. රාග සහගතව හිතන්න කියන්න කරන්න පටන් ගත්තොත් හිත රාගික වෙනවා. හිත කියන්නේ දැනෙන ස්වභාවයක්. රාගය වශයෙන් දැනෙන එකක් තිබුණ නැහැ උපන් කාලේ. දැනෙනවා. අත ස්පර්ශ කළොත්, ඇඟ ස්පර්ශ කළොත් දැනෙනවා. ඇස් වල පේනවා, පේන බව දැනෙනවා, ඇහෙන බව දැනෙනවා. එහෙම තියෙනවා. හැබැයි මේ පුංචි ළමයාගේ මේ මානසිකත්වයේ එහෙම තිබුණාට ඒක රාගික රාග වශයෙන් දැනෙනවා කියන එක නෙමෙයි තිබුණේ. මතුවෙච්ච රාගයක් ඒ පොඩි දරුවාට තිබුණේ නැහැ. පස්සේ කාලයක් යනකොට ක්‍රමක්‍රමයෙන් එහෙම දැනීමකුත් හැදෙනවා. ඒක නිකන් හැදෙනවා නෙමෙයි. අපි විසින් පුරුදු කරනවා. විවිධායකින් පුද්ගලින් සමග සම්බන්ධ වෙලා කතා බහ කරලා රාගයේ වර්ණනා කරන පුද්ගලින් සමග, රාගයේ ආස්වාදයන් ඇතුළු කරන පුද්ගලින් සමග සම්බන්ධ වෙලා ඊයගේ කියමන් අනුව කියනවා, කිරිමන් අනුව කරනවා, හිතුම් අනුව හිතනවා. මෙන්න මෙහෙම කරන්න පටන් ගත්තාම අපි කියනවා හිත ඊට අනුව හැඩ ගහනවා, සකස් කරනවා, සංකාර කරනවා. එතකොට හිතේ ගති ලක්ෂණේ වෙනස් වෙනවා. අන්න රාග හිතක් හැදෙනවා. නන හිත රාගික වෙනවා. එතකොට කියනවා රාග විඥානයක් හටගත්තා. ඔක පුරුද්දක් එක්කලා ඇඳෙනවා. යව දිගට දිගින් දිගට කරන්න පටන් ගත්තාම රාග සහගතව හිතන්න කියන්න කරන්න පටන් ගත්තොත් ඒකෙන් මිදෙන්න බැරුව යනවා. ඒක මහා අඩුපාඩුවක් වාගේ දැනෙන්න පටන් ගන්නවා විදුලොත් එහෙම. එද රාග සාගතවම හිතන්න කියන්න කරන එක ආස්වාදයක් එන්න පටන් ගන්නවා. ඒකට පිරිද්දෙනවා. පිරිද්දෙනවා කියන්නේ ගලවන්න බැරි විදියට ඈදෙනවා. පුරුද්දනවා කියලා වචනයක් අපේ තියෙන්නේ. ඒකම තමයි පුරුද්ද වුනේ. දන්වැල් පුරුකෙන් පුරුකට පුරුද්දනවා. එතකොට දඟ වැලක් හැදිලා හයියට අහු වෙනවා එකිනෙකට බැඳිලා. පුරුද්ද 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 ගියාම පුරුද්ද තමයි හැදෙන්නේ. මෙන්න මේ වගේ අපි හිතවිලි පුරුද්දනවා එකිනෙකට පුරුදු වෙලා තියෙන හැටි. මෙන්න මෙහෙම කරගත්තාම මොකද වෙන්නේ? ඒ සංකාර ප්‍රත්‍ය කරගෙන හට ගන්නවා ඒ ගති ස්වභාව ඇති හිත. අර දැනෙනවා කියන ආරම්භන විඥාන ලක්ෂණයට අරමුණන් වල විවිධාකාර වෙනස දැනගන්න පුළුවන් ලක්ෂණයට සීමා වෙන්නේ නැතුව ඒක රාගයට, ద్వේෂයට, මෝහයට බැඳිලා එවඳු ගති ස්වභාවයන්ගෙන් වැහිලා යනවා. ආගන්තුක උපේක්ලේශයන්ගේ වහ ගන්නවා. මෙන්න මේ වහගත ස්වභාවයට අනුකූලව විඥාන කියලා වර්ග කරනවා. නැන රාගහිත කියලා වර්ග කරනවා. රාගහිත, ద్వේෂහිත, මෝහහිත. ඉතින් ආදී වශයෙන් වර්ග කරනවා. ඉතින් විඥාන වශයෙන් වර්ග කරනවා. මෙන්න මේවාක ඇතිවෙනා වූ ස්වභාවයක් තියෙනවා. ඒවා ඒ අපි අර සදාතනික ස්වභාවයක් නෙමෙයි, අපි පුරුදු කරගත්තේ ඒවා. පුරුදු කරලා හදාගත්තේ ඒවා. අනන්ත සසරේ පටන් ගින අවිද්‍යා සහගතව මේවා වටිනවා කියලා දෘෂ්ටියක් අරගෙන ඒ වටිනවා කියන දෘෂ්ටියෙන් ආස්වාදයට තැන දීලා ඒවා පස්සේ හඹා ගිහිලා හිතපු කියපු කරපු ගති ලක්ෂණ නිසා ඒ පුරුද්ද අත්හරගන්න බැරුව දිගටම ගේනෝ. ඇත්ත දැනගත්තත් පුරුද්ද අත්හරින්න බැරුව යනවා. මෙන්න මේ නිසා ලොකු බාධකයක් මේ සංවරත්වයට. මෙන්න මේ නිසා සසරේදී බොහෝකට හුරු පුරුදු කළා ගුරු ආයත මේක හරි ලේසි. මේ දාන්ත භාවයට හේවත් දමණේ වුණු බවට පත් වෙන්න ලොකු උදව්වක් දෙන හසුරා ගැනීමක් තියෙනවා. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ කියන සිද්ධාන්තය. මේ රාග සහගත හිත හටගෙන වික්ෂිප්ත වෙන්න පටන් ගත්තේ රාග සහගත විදියට හිතමු කියපු කරපු නිසා. දැන් එහෙම නොහිතා නොකියා ඉන්න බෑ, නොකර ඉන්න බෑ. අන්න එහෙම ස්වභාවයක් මතුවලා තියෙනවා. පුරුද්දාගත් එක දැන් හැදිලා තියෙන්නේ. දැන් ඒ නිසාමයි අර විඥානයේ බලවත් වෙලා තියෙන්නේ. කොච්චර ප්‍රඥාවෙන් දැනගන්න ගියා පුරුද්ද අත්හරින්න බැරුව යනවා. මෙන්න මේකේ උපක්‍රමයක් දීලා තියෙනවා. සංඛාර නිරෝධ කළොත් විඥානයේ නිරෝධ වෙන එක සිද්ධාන්තය. මොකද හේතුව? අපේ හිතේ තියෙන ගති නිකම්ම ජීවත් වෙනවා නෙමෙයි, පහළ වෙච්ච ගම ගතියක් හැදුනට පස්සේ. ඒ ගතියට ආහාරයක් ඕනෑ වෙනවා. ඒ ගතියට ආහාරය ඊට අනුකූල වන්නා වූ හිතවිලි ක්‍රියාවදන්. රාග හිතට ආහාරය, රාග විඥාණයට ආහාරය. රාග සහගත හිතවිලි, රාග සහගත ක්‍රියා, රාග සහගත කතා. මෙන්න මේ ආහාරය දෙන තාකල් මොකද වෙන්නේ? විඥාණය වැඩෙනවා, පෝෂණය වෙනවා. ඒවැ ගුණ කියන තාකල් ඒකමයි වෙන්නේ. ගුණ කියන තාකල් පරිහරණය කරන තාකල් ඒක නවත්තන්න බෑ. මෙන්න මේක දමණය කරන්න දුත කරන්න ඕනේ. දුත ගුණයෙන් යුත් වෙන්න ඕනේ. ඒතර මේක දමණය කළ හැකි. මෙන්න මේ දමණය පහසු කරගන්න අවශ්‍ය කරන ක්‍රම 13ක් දුතාංග කියලා මේ ශාසනයේ විග්‍රහ වෙලා තියෙනවා. ඉනි කාශ්‍යප මහරහතන් වහන්සේට නම් දුතාංග වලින් අමුතුවෙන් ඕනකමක් තිබුණේ නැහැ. නමුත් උන්වහන්සේලා ලෝකේට දයනුකම්පාවෙන් කටයුතු කරනකොට ලෝක ආදර්ශයක් පෙන්නනවා. පෙන්නිය හැකි හේතු තියෙන නිසාම උන්වහන්සේලාට ඒක බොහොම පහසු වැඩක්. සසරේදී බොහෝම සංගුණත්තේ පුරුදු කරපු උත්තමයන් වහන්සේලා. එසා උන්වහන්සේලායි චරිත ලක්ෂණේ ලෝක ආදර්ශයක් වශයෙන් ගෙනියනවා. පස්චිම ජනතාව දුෂ්ටානුගතියට එනවා කියලා ඒකට කියන්නේ. ඒ යහපත් දැකීම යහපත් මාර්ගයට අනුගත වෙනවා. ඒක පස්චිම ජනතාවට නෙවෙයි, පස්සේ පසුපසින් ඉන්නව පිරිසට ඒක ලොකු යහපතක් වෙනවා. සංවර කරගෙන ඉන්න කෙනෙක්ගේ ගති ලක්ෂණ දැක්කහම අනේ මටත් එහෙම සංවර වෙන්න ඇත්නම් අනේ එහෙම අදහසක් එනවා. ඒ අදහසට හරි රුකුලක් වෙනවා. මේ නිසා මේ ජනතාවට ආදර්ශයේ පිණිස, යහපත පිණිස රහතන් වහන්සේලාත් එන්න මේ පහකාතේ මහරහතන් වහන්සේත් මේ දුතාංග ආරක්ෂා කරගන්නවා. දැන් උන්වහන්සේට ඒක ආසනිකංගය කියලා එක ආසනික ආසන 10ක ඉඳගත්තු රහතන් වහන්සේට ප්‍රශ්නයක් නෙමෙයි. කොයි ආසිරවත් උන්වහන්සේ ඇලිලා නැහැ. එහෙනම් උන්වහන්සේට ඒක ආසනික තමයි කොයි එකක්. ඒ වුණත් උන්වහන්සේගේ චරිත ලක්ෂණය තුළ කියන කෙනෙක් දැක්කොත් එහෙම. අනික් අය ආදරයෙන් උන්වහන්සේ එක ආසනයක් තෝරා ගන්නවා. ආසන කොච්චර තිබුණත් එහෙම ඉන්නේ නැහැ. නව රහතන් වහන්සේට ඕන කෙනෙක් දෙන මොන දානියක් අරගත්තත් ඒ දානිය නිසා රසරාගයේ වැටීමක් එහෙම එකක් වෙන්නේ නැහැ. රසෙයි මත් වෙන්නේත් නැහැ. දානියන්ට කෑදරකමක් ඇති වෙන්නේත් නැහැ. ඒ උනාට උන්වහන්සේ මොකද කරන්නේ? පත්ත පින්ඩිකාංගය කියලා එක අංගයක් රකින්නවා. පින්ඩපාතේ යනවා. පින්ඩපාතේ ජීවත් වෙනවා. ආරාධනා කරන දානයක් ගන්නෙ නෑ. උන්වහන්සේට ආරාධනා කරන දානම ඔක්කොම ගත්තත් උන්වහන්සේට ප්‍රශ්නයක් ඉන්නේ නැති එක ඇත්ත. නමුත් උන්වහන්සේ මේ පෙන්වන්නේ පින්ඩපාතිකව ජීවත් වෙන්නේ හුඟක් වටිනවා. ඒකට පුරුදු වෙන තරමට හොඳයිනි කියලා. අන්‍යයන්ට ආදර්ශයක් වේවා කියන හැඟීමෙන් උන්වහන්සේ තේවා කරනවා. එදා ජීවිත කාලය තුළම වාගේ මහකාශ්‍යප මහරහතන් වහන්සේ ව්‍යංග රැක්කා කියලා පෙන්වනවා. හැකේ උන්වහන්සේලා මුත්තක්වත් ප්‍රශ්නයක් උර නෙමෙයි. පස්තිම ජනතාවට ආදර්ශයේ අනුකම්පාව මුල් කරගෙන. ඒකයි හේතුව. ඉතින් ඒ වගේ තව උන්කහක් තියෙනවා. කලුපජ්ජිකංගේ ඒ වගේ තව දෙයක්. දානෙට විඳපත වැඩියට පස්සේ ලැබුණේ නැත්නම් එහෙම මේ දවසම ගන්න නැතුව ඉන්නවා කිසි ගාණක් නෑ. ගියේ දානේ වෙලාව අත්හැරුණා නම් එහෙම. ආයි ඉතින් ඒකෙන් සංගලන්නේ තාකන්නේ නෑ. පස්සේ ගන්න ආයි බලන්නෙත් නෑ. ඒකත් ඒ අංගයක්. උන්වහන්සේට කොහොම ගත්තත් එහෙම ප්‍රශ්නයක් නෑ. නමුත් උන්වහන්සේ ලෝකානුකම්පාවෙන් ලෝකයාට ආදර්ශයක් පිණිස හික්මින කෙනාට ආදර්ශ පිණිස එහෙම ජීවත් වෙනවා. නිස්සජ්ජික අංගය කියලා අංගයක් තියෙනවා. හරි අමාරු අංගව. පොඩ්ඩක් ඇහෙනම් කම්මැලිකම බුදියන්න පුරුදු වෙලා ඉන්න අයට එහෙම උන්වහන්සේ හොඳ ආදර්ශයක්. ඔකර හොඳ නිරෝගිකමක් තියෙන්නත් ඕනේ. සියලු වාක්‍යයෙන් ආකාරයෙන් රකින්න ලේසි වැඩක් නෙමෙයි. ඒ කියන්නේ පිට හේතු කරගෙන ඉන්නේ කොයි වෙලාවකවත්. හොඳ පහත් කරලා තියලා බුදියා ගන්න හාන්සි වෙලා ඉන්නේ ඉඳ ගන්නවා. හොඳ හේතු කරගන්න සිරිතක් නැහැ. ඉතින් මේවා කොච්චර අමාරුද? නිදා ගන්න ගිහිල්ලත් ඉඳගෙන ඉන්න අපිට නිදා ගන්න නැහැ. ඉඳගෙන හැමෝ සමාධියෙන් ඉන්නවා. මේ සාමාන්‍යයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයයන් කීපයක් රැක්ක හැකි. අංග ඔක්කොම රකින්න හරි අමාරුයි. නමුත් ඒ රැකගත්ත තරමට තම තමන්ගේ ප්‍රශ්නය තම තමන්ට හික්මවා ගන්න ඕනකමක් තිබුණා. දැන් යම්කිසි කෙනෙකුට තනියම මට හරියට මගේ හිත කට හරියට හොයනවානේ ක්‍රෑම රහ හොයනවානේ. මට පුරුදු වෙලා තියෙන ඒකනේ. අන්නේ જાති අය ඉන්නවනම් අනේ මගේ මට කොච්චර හරි කන්න ඕනේ. ලෝකයින්ද හිතෙන්නේ නැහනේ. අන්නේ වගේ යම්කිසි ආකාරයෙන් අසංගවරයක් කෑමුල් කරේ තියෙනවනම් ඔය අංගයක් අරගෙන රකින්නෝ. හරි අමාරු. තුවාල ඔඩු කපන තුවාලෙ ඔඩු කපනවා වගේ වැඩ. හැබැයි මොකද වෙන්නේ? නිතර නිතර කණ්ඩ කිරියා කට හුරු කරලා පුරුදු වෙච්ච නිසාම තමයි. ඒක අත්හැරගන්න බැරුව තිබුණේ. කොච්චර හරි කන්න ඕනේ. චබු චබු ගා කොච්චර හරි රහ බල බල මොනව හරි හපහපා ඉන්න ඕනේ. පුරුද්ද. දැන් අර වගේ අංගයක් රැක්කහම ඔළු කපන වගේ හරි අමාරුයි. හරි වැඩේ වුණේ කටට. හපහපා කොච්චර හරි රහ බල බල හිටියා දැන් ඒක නැහැ. උත්සාහයෙන් වීරෙන් හික්මෙන අංගයක් රකින්නෝ. හැබැයි ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? දීලා තිබිච්ච වැරදි කැත සංකාරයෙන් නිරෝධ වෙනවා. උදා වෙන්නේ නැහැ දැන්. එතර විඤ්ඤාණ නිරෝධුණාට පස්සේ අර තිබිච්ච ප්‍රශ්නේ පුරුද්දේ අසහනිය ඉවරයි. දැන් ආහාරය නිසා දැන් උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. අන්න හික්ම ගන්න බොහොම ලේසි වෙනවා. සංකලත්තේ බොහොම උදව් උපකාර වෙනවා. පෙලක අයින්නවා හරිය කොච්චර හරි බුදියෙන්නමයි ඉස්ත. කම්මැලිකමට බුදියා ගන්නවා. දවලු බුදි රෑත් බුදි. සතියක් හරි කම නැහැ. ටික කාලයක් හරි. මොකද ඒ අංග රකින්න එක ශික්ෂාපද වාගේ නෙමෙයි. තමන්ට අදිෂ්ඨාන කරගෙන ඕන වෙලාවක තමන්ට අදිෂ්ඨාන කරගත්ත හැකි. ඕනනම් දවසක්, ඕනනම් දෙකක්, ඕනනම් සතියක්, ඕන කාලයක් පුළුවන්. හැබැයි ඔය කාටවත් කිය කිය කරන්නේ නෙමෙයි. ඒ කියන එකත් උද්දාමයක්. ඒක ගැලපෙන්නේ මම අහවල් ළඟේ රකින්න කෙනෙක් කියලා කාටවත් කියන්නේ නැහැ. ඒ තමන් සංවරත්තේ කරන වැඩක් ඒක. ඒසම් මොකද කරන්නේ? ඒ වගේ ඉතින් මේ කොච්චර හරි කම්මැලි කරන බුදිලා පුරුදු කෙනෙක් ඉන්නවනම් නෙසජි කංගේ දවසක් පුරුදු වෙනවා. දවසක් වෙනකන් කොන්ද හේතු කරන්න තෝ ඉන්නවා. හරි අමාරුයි පුරුදු වෙන රොඩු කපනවායි කිව්වේ ඒකයි තුවාලේක. දෙකක් පුරුදු කරගන්නවා. සතියක් පුරුදු කරනවා. ඔහොම ටික ටික පුරුදු කරනකොට ප්‍රතිඵලයක් හම් වෙනවා. මොකද්ද ප්‍රතිඵලය? කොච්චර හරි කට ඇරෙන ගොරෝගොර බුදියෙන් දෙවිච පුරුදු නැති වෙලා යනවා. ඊට පස්සේ පුරුදු හරි යනවා. ඇඟට නිරෝගී වෙනවා. අනවසින් නිඳ නවතිනවා. සීකල්පනා වෙනවා. ඉතින් කයට විහෙත නිදා ගන්න ඉඳලා නිදාගත්තාම ඇති කියන එක Tamanටම තේරෙන අවස්ථාවක් එනවා. පාලනය වුණා. මෙන්න මේ වගේ දේ කරගන්න තමයි අංග රකින්නේ. ගිය ගීතෙන් ලොකු ආසන හොයන අය ඉන්නවා. ඒක තම තමන්ගේ මානසිකත්වයන් වල හැටි. ඒක යාට කරදරයක් නම් ඒක රැකගන්න ලියා අර කියනව ඒක ආසනික අංගේ රකින්න. මං අද දවසේ මෙහෙම ඉන්නවා. හෙටත් ඉන්නවා. ඕනනම් දවසේ දවසට සමාදන් වුණ හැකි. තව හතක් සමාදන් වුණ හැකි. ඒ සමාදානේ අතරමඟ කැඩෙන්නත් පුළුවන්. කවුරු හරි ඇහුවොත් ආ ඔයා ඒකාසනික අංගේ රකින්නවල. තව හාමුදුරුවනේ කහන්න පුළුවන්. එහෙම කියලා ඉතින් වෙනසක් නෑ මට. මේක දැයින් නැති වෙන්නේ ඉඳ ගන්නවා. හංගේ කැඩෙනවා. හැබැයි පවු නෑ. එහෙම එකක් නෙමෙයි. ශික්ෂාපදයක් කරනවා එහෙම જાති එකක් නෙමෙයි මේ. ඊට පස්සේ ආයි සමාදන් වෙනවා. මොකද හේතුව ඒ තරම් මේක රහසිගත දෙයක්. කෙනෙකුට පේනලා කෙනෙකුට උද්දාම වෙන જાති ගුණයක් එහෙම පේන එකක් නෙමෙයි. ගුණ පේනන රකින්නවා නම් මේක ඔහුලගේ ගුණේ නෑ. ඔහු අනුන්ට පේනන රකින්න එකක් වෙනවා. මෙයා මේ තමන් තුල තමාගේ විශේෂත්වයන් සකස් කරගන්න ගන්න ක්‍රමවේද. ඉතින් මේවා මේ මං මෙහෙම කෙනෙක් කියලා ලෝකෙට පෙන්වන්න දෙහෙම පෙන්වන්නේ නේවා නෙමෙයි. ඉතින් ඔක තෝරා ගන්න ඕනේ. නමුත් ඒක වැදගත්කමත් ඔහොම දකින්න ඕනේ. මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ තෙලෙද් දූතන්ගියන් රැකලා මේ ආකාරයෙන් ලෝකයට ආදර්ශයක් පෙන්නවා. ඉතින් උන්වහන්සේ වෙන්නේදී අනික් අය මොකද හික්මෙන්ද කරන්නේ? උන්වහන්සේ ආදර්ශයට කළේ. මේ වෙනස තෝරා ගන්න ඕනේ. ඉතින් උන්වහන්සේ අනික් අයට වෙන්නේ කළේ මොකද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ කියන්නේ උන්වහන්සේ ලෝකයට ආදර්ශයක් දෙන්න කියලා මිසක් උන්වහන්සේට කොහොමත් ඔය අංග රැකගන්න රස සංගරත්තේ දිනනවා. නමුත් උන්වහන්සේගේ විශේෂත්වයක් වුණා මෙහි වටිනාකම ලෝකයාට දෙන්න. ලෝකයා දැනගත්තත් ඒක යහපතක් වෙනවා ලෝකයාට කියලා. ඉතින් ඒ උත්තරමයන්ගේ හැටි. අනික් අයට එහෙම කරන්න පුරුදු වෙන්න එපා කිව්ව මොකද මේ ඇතුලේ අභ්‍යන්තරයේ මාන්නයක් තියෙන අරිහත්ත්වයටපත් වෙනකම් මාන උද්දාචා විද්‍යාවල මානීවර වෙන්නේ. එදා සියුම් මාන්නයක් එනවා මම වැඩියෙන් සිල්වත් අනිකයට වඩා කියලා පොඩ්ඩක් හරි ඇතුලේ එනවා කොසක්. අනිකටට වැඩියෙන් දෙනක් තමන්ට දෙන්න හිතෙනවා. එක්ක සම වෙන්න හිතෙනවා. මමත් අරය වාගේ තමයි. ඉතින් ඔයාදී වශයෙන් එකිනෙකට සම වෙන්න හිතෙනවා. පෙලකයට හීන මාන්නයක් ඇති වෙනවා. අනේ මට කිසිම සැලක් නැහෙනි. දෙවිල්ලකුත් ඇතිනවා හිතේ. මම පිළිගන්නේ නැහෙනි. ඔහුගේ තියෙන අසත්පුරුෂකමට අර මෙහෙමත් අදහත් වෙන හීනමානය. මේ ඔක්කොම හීනමාන, සෙය්‍යමාන, සදිසමාන කියලා සමාන වෙන්න හදනවා, උසස් වෙන්න හදනවා, හීන වෙන්න හදනවා, හීනයි කියලා. මේ මේ ආදි වශයෙන් ඇති වෙන මේ මානිය නිසා ඇති වෙන එක්තරා කුපිත වීම. පහත් බව පහත් ආකාරයෙන් තේරුම් ගැනීම නෙවෙයි මේ කියන්නේ. හීනමානය කිව්වේ තමන් හීනයි කියලා හිටන් ලතවීමක් ඇති කරගන්නා එහෙනම් තමන් දූෂ්‍යතාවයක් ඇති කරගන්න ක්‍රමයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මට වඩා උසස් මං ඒ ශාවකී කියලා කියන එකම හීනමානයක් නෙමෙයි. ඔය හීනමානයක් තෝරා ගන්න ඕනේ. උසස් දෙයට උසස් කියන එක, පහත් දෙයට පහත් කියන එක, මධ්‍යස්ථ දෙයට මධ්‍යස්ථයි කියන එක නෙමෙයි මේ කියන්නේ. මාන්නකාරකම කියලා එකක් තියෙනවා. ඔය මාන්න නිසා තමන් විසින් විවිධ දූෂ්‍යතාවයන් මනසපත් කරගන්නවා. අරුට මොකද්ද තියෙන්නේ? මගේ තියෙනවනේ ඌට තියෙන්නේ. ඉතින් ඌගේ මගේ තියෙන වෙනස මොකද? මේ පිනිපිනි ඥාණයෙන් එකෙක් මොට්ටයා. එකෙක් මහා එකෙක් මහා ඥානවන්තයි. හැබැයි ඔහුට ඥානවන්තයි කියලා කියන්න කැමති නෑ. ඒ යථාර්ථයේ දකින ක්‍රමේ වහලා තියලා මොකද කරන්නේ? ඌට තියෙන්නේ තත් දෙකක්. මට තියෙන්නේ තත් දෙකක්. ඌට කකුල් දෙකක් තියෙනවා. මට කකුල් දෙකක් තියෙනවා. ඌරා තොලුවක් බලලා තියෙනවා, මලත් තොලුවක් බලලා තියෙනවා. ඒකයි මගේ දෙන්න මේකයි නිදි. අන්න එහෙම જાතියින් යනවා සම වෙන්න. ඉතින් අන්න එහෙම දේවල් තියෙනවා. ඒ මාන්නකාරකමට පිළක්කයි එහෙම හිතන විවිධ ක්‍රමවලට. ඒවා දූෂිතාවීරපත් වෙලා මනස ඇකිල්ල යනවා, විකෘති වෙනවා. එතකොට මෙන්න මේ බඳු වන්නා මේ මාන ස්වභාවයක් තියෙනවා. මේ මාන ස්වභාවයෙන් ඉවත් කරගන්න අනිකාර වෙන්නන්නේ ඒව ගුණේ ගුණ කියලා පෙන්වන්න යන්න එපා. මොකද ඒව මාන ඉවත් කරගන්න රහතන් වහන්සේට මාන උද්දච්ච අවිද්‍යාව ඉවත් කරපු රහතන් වහන්සේට ඒව ඇති නොවුනට ඊට මෙහා සසල පුරුදු වලට හරි ඇති වෙන්න පුළුවන් ටික ටික හරි. එහෙම නොත් ඒක බාධකයක් වෙනවා. ඒ නිසා තමන් ගුණ පෙන්වන්න යන්නේ නැහැ මම මෙහෙම ගුණවතෙක් කියලා. ගුණ පුරුදු කරගන්නවා. ඒක තමයි විශේෂත්වේ. ඉතින් ඒ වගේ දූතාංග රැකලා යහපත කරගන්න පුළුවන්. හැබැයි අනුන්ට පෙන්වන්න දූතාංග රකින්නේ නැතුව උත්තමය ඒවා කරලා දෙන්නේ අනුන්ට ආදර්ශයක් සඳහා. එන බුදුරන් වහන්සේ සෑම අවස්ථාවකම තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා කියනවා එල්ල කරලා. හැබැයි මමත් රහතන් වහන්සේ මමත් රහතන් වහන්සේ කියලා අනික් අය කියන්න යන්නේ නැහැ. මොකද එහෙම ආදර්ශයට ගන්න ගියොත් එහෙම නැති අයත් ඒවා කියන්න පටන් ගන්නවා ලාභකීති ප්‍රහංසාතක. අන්තිමට මහ විනාශයක් එනවා. හැබැයි මමත් බුදුයි මම බුදුන් කියලා නම් කාටවත් කියන්න බෑ. ඒ ලෝකේ එකලයි ඉන්නේ. ඒ බුද්ධාන්තරේටම තව බුදුවරයෙක් ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා සම්මා සම්බුද්ධ බව සත්‍ය වශයෙන්ම ඇතුව ප්‍රකාශ කරන්න ලෝකෙ ඉතිහාපතක් සඳහාමයි. ඒ ලෝතරා බුදු පියාණන් වහන්සේලා. ඉතින් අන්නේ වගේ අනික් අය අනිකට ඉතිහාපතර අහගත ධර්මය අවබෝධ කරගන්න දේශනා කරනවා. ඉතින් ඒවා විනාශ කරගත්තොත් දන්නේ නැතුව තමන්ගේ තියෙන එක්තරා මානයක් මුල් කරගෙන විවිධ ආකාරයෙන් අර වගේ කටයුතු මාන්නාකාර විදිහට සත්‍රාණාන්තල කියනවා. තමන්ගේ තරම කියනවා, තමන්ගේ සීලවන්තකම ගුණවන්තකම ගැන ලෝකයට ප්‍රකාශ කරන්න හදනවා. එහෙම කරන්න ගියොත් ඒකෙම මහ පිරිහිමකුත් ඇති වෙනවා. ඉතින් ඒව කාටවත් කියන්න නෙමෙයි, තම තමන් සංවරත්වයට පත් වෙන්න මේ දුතාංග තේරුම් වලින් රැකලා ඒව කරගත්තල කමක් නැහැ, බොහොම හොඳයි. මෙයා සමහර ඒවා තියෙනවා මේ ගිහි වතේ ඉන්න අයට රකින්න පුළුවන් ඒවා. දැන් පිණ්ඩපාතිකම් ගිහිපදී පැවිදි උත්තමය මිසක් ඉතින් වෙන මේ රකින්න අමාරුයි අනික් කෙනෙකුට. ඉතින් එතකොට ඒ නිසා ඔක තේරුම් ගන්න අනික් අය සැකියාවල් කරලා හරි හම්බ කරගෙන කාලා බීලා ඉන්නේ. ඉතින් පිඩුපතක් සඳහා ගිහිල්ලා හිටන් හොයාගෙන කාලා අනුගෙන් ඉල්ලාගෙන අනු දෙන දේ කන්ද එහෙම බලාපොරොත්තු වෙන්න සුසු නැහැ මේ ගිහි වතක ඉන්න අය. ඉතින් අන්නේ වගේ තියෙනවා එක එක අංග. ඊට ගමන්ට ගැලපෙන දෙයක් කරන්න පුළුවන් දෙයක් කරලා හික්මීමක් ඇති කරගන්න එක හුඟක් වටිනවා. ඉතින් එහෙම පුළුවන් නම්.